මිලඟට ගරු උදේගම්මන්පිල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 12ක කාලයක් ලැබෙනවා. ස්තුතියි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මැයි 9 වෙනිදා රාක්ෂයාගේ දිනය. මනුස්සකම් මරා දමමින් රාක්ෂයා ජයග්‍රහණය කළ දිනය. මුලින්ම දවාලේ රාජ්‍ය ත්‍රස්තවාදය, අඳුරත් එක්කම ආවා පුද්ගල ත්‍රස්තවාදය. රාජ්‍ය ත්‍රස්තවාදය වේවා පුද්ගල ත්‍රස්තවාදය වේවා, ඒ ත්‍රස්තවාදයේ පාට ගුරු පාට වුණත්, රතු පාට වුණත්, කොළ පාට වුණත්, නිල් පාට වුණත්, ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. ඒ ත්‍රස්තවාදය අපි හැමෝම පිළිකුලෙන් බැහැර කළ යුතුයි. අනිවාර්යයෙන්ම අපි මේ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර නිසා ජීවිත අහිමි වුණු අප හිතවත් අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමන් ඇතුළු සියලුම දෙනාගේ පවුල්වල අයට සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අද අපට ඇවුණ අපේ සහෝදර මැතිඇමතිවරුන්ගේ කතා, ඔවුන්ගෙන් කියවුනේ තමන් ජීවිත කාලයක් පුරාවට ගොඩනගාගත්ත තමන්ගේ නිවස, දුක්මාන්සෙන් ගත්ත වාහනේ, මේ සියල්ල අහිමිවීමේ දුක්බර කතාව, දේපල හානි සිදුවුණු අපේ සහෝදර මැති අමුතුමල්ල සියලුම දෙනාටත්, ඒ වගේම පාර්ලිමේන්තුවෙන් බැහැරව තමන්ට විවිධ පහරදීම්වලට දේපල හානිවල ලක්වුණු සියලුම දෙනාටත් සංවේගය පළ කරන්න අවස්ථාවක් කරගන්නවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අරගලයට පහරදීම රාජ්‍ය ත්‍රස්තවාදයක් වන්නේ කොහොමද? මේ පහරදීමට පැමිණි සෙනග කැඳවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු. මේ අය කුපිත කරවමින් හරියට නාලාගිරි ඇතාට රාපොවල මත් කළා වගේ මේ ජනතාව තමන්ගේ කතාවලින් කුපිත කරවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු. මේ සෙනග රැස් කරන්නේ රටේ අගමැතිතුමාගේ නිල නිවසට. ඒ වගේම අරගල භූමිය කරා සෙනග මෙහෙවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු. එහෙමනම් මේක රාජ්‍ය ත්‍රස්තවාදය නෙවෙයි නම් වෙන මොකක්ද? ඒ වගේම ආරක්ෂක අංශවල වගේ හරියට හිටුනේ නැහැ. ආණ්ඩු විරෝධීන් සිටින තැනකට ආණ්ඩුවට සහාය දක්වන පිරිසක් එකතු වෙනකොට ගැටුමක් ඇති වෙයි කියලා හිතාගන්න බැරි බබාලද මේ රටේ ආරක්ෂාව භාරව ඉන්නේ? ගින්දරයි පුළුණුයි එකට එකතු කරාම ගිනි ගන්නවා කියලා අපි ඉගෙන ගත්තේ දෙකේ පන්තියේදී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒකවත් දන්නේ නැති අයද මේ රටේ ආරක්ෂාව භාරව ඉන්නේ? අපි දැක්කා පාර්ලිමේන්තුවට වරින් වර දහස් ගණනින් විරෝධතාකරුවන් එනවා. යකඩ වැටවල් දාලා, යකඩ වැටවල් වලට උල් හයි කරලා, ඒ වගේම කඳුළු ගෑස් ගාලා, ජල ප්‍රහාර එල්ල කරලා, කොහොමරි මේ සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයන් පැමිණෙන එක වළක්වා ගන්න පොලිසිය සමත් වුණා. කොහොම මේ හපංකම, මේ සමත්කම මැයි 9 වෙනිදා ක්‍රියාත්මක නොවුණේ ඇයි? ලෝකයේ සමහර රටවල් වලින් අපවාද ලැබමින් හදීසි නීතිය පැනෙව්වේ හමුදාව අවශ්‍ය වෙලාවට යොදලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. එහෙනම් හදීසි නීතියත් හරියට යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා ඇහුවා වගේ හමුදාවද වෙලාවට යොදවන්න බැරි නම් මේ දාගත්ත හදීසි නීතියෙන් ඇති ඵලය මොකක්ද? ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගාලු මෝදරේ ඉඳන් අර්ලිගා මැදුරට කිලෝමීටරට වඩා දුරක් තියෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂකයන් මේ පැමිණි ජනතාව, අර්ලිගා මන්දිරයට පැමිණි ජනතාව ගාලු මූදර පැත්තට යන එක නතර කරගන්න අවස්ථාව සහ කාලය හොඳටම තිබුණා. නමුත් නිසි වෙලාවට පොලිසිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වුණේ නැහැ. පොලිසිය අකර්මණ්‍ය කළේ කවුද? හමුදාව අකර්මණ්‍ය කළේ කවුද? පොලිසිය හමුදාව අකර්මණ්‍ය කිරීමත් රාජ්‍ය ත්‍රස්තවාදයේ කොටසක්ද කියන එක අපිට ප්‍රශ්න කරන්න සිදු වෙනවා. තමන්ට නිසි ලෙස රාජකාරිය ඉටු කරගන්න බැරි වුණේ තමන්ට ඉහළින් සිටින නිලධාරීන් දෙදෙනෙක්ගේ බලපෑම නිසාය කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසමට කළ ප්‍රකාශයේ සටහන් වුණාය කියලා මාධ්‍ය වාර්තා කර තිබුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඉහළින් සිටින නිලධාරීන් දෙදෙනා ඉන්නේ. පොලිස්පතිතුමා ඉන්නවා, මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා, ඊට උඩින් ඉන්නේ දේශපාලකයෝ දෙන්නෙක්. එහෙමනම් මේ නිලධාරීන් දෙදෙනා සිතාමතා මේ ගැටුම ඇති කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වෙලා රටම ගිනි ගොඩක් අළු ගොඩක් බවට පත්කිරීමේ යටිකුම අරමුණකින් කුමන්ත්‍රණයක යෙදී සිටියාද කියලා ආණ්ඩුව විසින් වාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සමහරුන්ට බලය ලැබුණම බලයෙන් මත් වෙනවා. තමන්ට කළ නොහැකි දෙයක් නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්න පටන් ගන්නවා. මේ බලය කවදාවත් අපිට ආයි නැති වෙන්නේ නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්න ගන්නවා. බලයෙන් මත් වුණාම හැසිරෙන්නේ හරිම නරක විදියට. මේ බලයෙන් මත් වෙන දේශපාලන සංස්කෘතියට අපි දැන්වත් හිත තියන්න ඕනි. එහෙම තිත තියාගන්න අපිට පුළුවන් වුණොත් පමණයි අපේ මන්ත්‍රීතුමා ජීවිතේ පූජා කිරීමට, අනිකුත් මැති ඇමතිවරු දේපල පූජා කිරීමට, රටපුරාම ජනතාව පත්වෙච්ච පීඩාවට වටිනාකමක් එකතු කරන්න අපට පුළුවන් වෙන්නේ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තරාතිරම නොවලා මේ ගැටුම ඇති කිරීමට දායකත්වයේ දැක්වූ සියලුම දේශපාලකයන් අත්අඩංගුවටගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන බව අපි මුලින්ම ජනතාවට පෙන්විය යුතුයි. ඒක කරාම තමයි ආණ්ඩුවට සුජාතභාවයක් ලැබෙන්නේ. අපේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියමින් ඒ ත්‍රස්ත පුද්ගල ත්‍රස්තවාදයේ යෙදුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට අපේ හිටපු අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ දැවැන්ත සංවේගයක් තිබෙනවා. ඒක මේ රට දැවැන්ත සේවයක් කරපු නායකයෙක්, අපේ යුග පුරුෂයෙක් විදිහට දැක්ක නායකයෙක්. එතුමාට ගෞරවනීය නික්ම යාමක් ලැබිය යුතු තිබුණා. මේ ගරු සභාව අවසාන වශයෙන් අමතපු දවසේ එතුමා මේ සභාවේ සිටියේදී මම මේ පැත්තේ ඉඳගෙන කිව්වා, ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාට ගෞරවනීය නික්ම යාමක් ලැබීමට හිමිකම් තියෙන නායකයෙක්. ඒ නිසා ඔබතුමාට ගෞරවනීය ලෙස තනතුරට සමුදීමට දැන් කාලය උදා වී තිබෙනවා කියලා. මට වාසුදේව නානායක්කාර ඇමතිතුමා මාත් එක්ක කිව්වා. එතුමා අගමැතිතුමා එවක මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරලා දුරකතනෙන් හමු වෙන්න ගියා. එතුමාට රටේ තත්ත්වය පහදලා දීලා ඔබතුමාට ගෞරවනීය නික්ම යාමක් ලැබීමට නම් වහාම ඉවත් වෙන්න විය යුතුයි කියලා යෝජනා කළා කියලා. වසර 55ක පමණ දීර්ඝ මිත්‍රත්වයක් තියෙන දෙන්නෙක් මහින්ද වාසු කියන්නේ. එතුමා එකඟ වෙලා, හරි වාසු, ඔයා කියන දේ මට පැහැදිලි, මම ලබන අඟහරුවාද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළේ නැ ඉල්ලා අස්සෙනවා කියලා. නමුත් එතුමාගේ තනතුරෙන් වාසි ප්‍රයෝජන ලබන පිරිසක්, හරියට මලකුණක් වටකරගෙන ඉන්න කපුටු රෑනක් වගේ පිරිසක්, මේ කපුටු රෑන මොකද කරේ? එතුමා ඉවත් වෙන්න හදපු සෑම අවස්ථාවකම එතුමාට ඉවත් වීම නතර කරලා එතුමාට ඉතාම එතුමාට නොගැලපෙන අවනම්බුවක් සහිත නික්ම යාමක් ලබා දුන්නා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නව කතාවක්, මෝඩ වඳුරෙක් තමන්ගේ හොඳම යාළුවා විදිහට ළඟින් තියාගත්ත රජ කෙනෙක් නින්දට වැටුනම මේ රජතුමාගේ ඇඟේ මැස්සෙක් වැහුවම රජතුමාට නිින්ද බාධා වෙනවා. රජතුමා එහෙම්මෙන් අතෙන් ගහලා මැස්සට ගහනවා. රජතුමාගේ නිින්දට මැස්සාගෙන් බාධා වෙනවා කියලා දැක්කම අර පැත්තකින් තියලා තිබ්බ රජතුමාගේ මගුල් කඩුව අරගෙන අර වඳුරා මැස්සට කෙටුවා. මැස්සා වේරුණා, රජතුමා මිය ගියා. මේ වඳුරු ප්‍රහාරයක්, මෝඩ වඳුරු ප්‍රහාරයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෝඩ වඳුරම් පිරිසක් ළඟින් තියාගෙන හිටියේ නිසා අර රජුරවන්ට ජීවිතේ නැති වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම්බුව නැති වුණා. ඒ නිසා මේ සිදුවීමම මෝඩ මිතුරන්ගෙන් ප්‍රවේසම් වෙන්න රාජ්‍ය නායකයන්ට හොඳ පාඩමක් කියලා මම විශ්වාස කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
ඔබට අයත් අවසන් විනාඩි දෙක.
මැයි 9 වෙනිද හැන්දෑ වෙන විට අපේ රටේ ඇති වුණේ අර මුලින්ම ඇති වුණා පහර දීමට කෝපයක්. කෝපයෙන් පහර දීම මුලින්ම වෙන්නේ ඇත. අර බස්වල උදෑසන දවල් වෙනකොට දැක්කේ ඒක. හවස් වෙනකොට තිබ්බේ ඒක නෙවෙයි. දේශපාලන පරිගැනීම, තමන්ගේ දේශපාලන ප්‍රතිමල්ලවය හොයාගෙන ගිහිල්ලා පහර දීමේ දේශපාලන පරිගැනීම. තවත් ටිකක් යනකොට මේක මහා මංකොල්ලයක් බවට පත් වුණා. මං කතා කළ අපේ මැති අමුතුමල්ල විශාල ගන්න කිව්ව දෙයක් තමයි ගිනි තිබ්බ දෙයට වඩා අරගෙන ගිය හොරකම් කරගෙන ගිය දේ වැඩි කියලා. මොක මේ නවයින්ද වෙන විට මේ රටේ අපි මොකද්ද දැක්කේ? සාමය සාජීවනය ගැන දේශනා කරමින් හිටිය පූජකතුමන්ලා සමාජ මාධ්‍යවලට ඇවිල්ලා වෛරය වපුරන්න ගත්තා. ඒ වගේම නීතියේ ආධිපත්‍යයේ යුක්තිය ගැන කතා කරපු කලාකරුවෝ නීතිය අතට ගන්න ජනතාවට බල කරා. දැන් ඒ අයගේ Facebook ගිහිල්ලා බලද්දී නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ දාපුව දැන් මකලා. හැබැයි අපි ඒවා එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් මේ රටේ පූජකවරුන් කලාකරුවන්ම මේ රටේ ජනතාව කුපිත කරලා දැන් කියනවා සාමකාමී වෙන්න සාමකාමී වෙන්න කියලා. එහෙමනම් ජනතාව කුපිත කිරීමට කටයුතු කළ දේශපාලකයන් හොයාගෙන ගිහිල්ලා නීති අතර අරන් කටයුතු කරන්න පෙළඹවූ සියලු දෙනාටත් වහාම අපි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි කිරීමට අනුබල දීමත් අපේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක්. එහෙම සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළොත් පමණයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මැයි 9 වෙනි සඳුදා කළු සඳුදාවක් නැවත මේ මිහිපිට උදා නොවිය යුතු දවසක්. ඒ දවස උදා නොවන බවට වග බලාගත හැක්කේ එයට විවිධ ආකාරයෙන් දායක වුණු දෙපැත්තේම ඉන්න ත්‍රස්තයන් නීතිය ඉදිරියට පැමුණුවීමෙන් පමණයි කියන එක සිහිපත් කරමින්
පණිවිඩ වෙනවා. සුස්ති ඒක දායකත්වයට මිලඟට චින්තක අමල් මායාදුන්න මන්ත්‍රීතුමා ඔබට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
සුස්ති ගරු මුලාසුන මන්ත්‍රීතුමනි ගරු මේ අවස්ථාවේදී මේ අපේ දිවයින පුරාම පහුගිය දිනක ඇති වෙච්ච විවසනකාරී තත්ත්වයක් එක්ක පීඩාකාරී තත්ත්වයක් එක්ක අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මන්ත්‍රීතුමා ප්‍රමුඛ මේ රටේ අහිංසක මිනිස් ජීවිත රාශියක් බිල්ලට ගත්ත අවස්ථාවක් මේ පහුගිය දිනක සිද්ධ වුණා. විශේෂයෙන්ම ගරු මුලාසුන මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ කාලකන්ණි අතීතයේ ගොඩනගන්න කාලකන්ණි වැඩපිළිවෙලක් ගොඩනගන්න මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ පෙරටගාමී බලවේග ඒ වගේම සමගි ජන බලවේගයේ නායක කාර්යකාදීන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව ඔබතුමාටවත් රටේ ජනතාවටවත් අලුතෙන් අමතන්න ඕනේ නෑ. විශේෂයෙන්ම මට මගේ ජීවිතේ 1977 මගේ තාත්තා වෘත්ති සමිති නියෝජනයක් කරන කෙනෙක් හේතුවෙන් එදා 1977 අපේ ගෙවල් වලට පහර දෙනවා ගිනි තියනවා. 1994 ඒත් මේ වගේම මේ කාලකන්ණි එදා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුල අපේ ගෙවල් වලට ගිනි තියනවා. ඒ වගේම 2001 ඒත් ඒ වගේම කාලකන්ණි කාලවකවානුවක් තුල අපේ ගෙවල්වලට බෝම්බ ගහනවා මගේ නිවසට බෝම්බ ගහනවා ගිනි තියනවා. මාව අවුරුදු එකහමාරකට හිරගෙදරට අරින්. අදත් ඒ වගේම 2015 ඒ වගේම ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ වෙනකොට 2022 මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා. මේ අප්‍රේල් 9 වෙනිදා මේ සිද්ධියේ මූලාරම්භය පටන් ගන්න. එදා අප්‍රේල් 4 වෙනිදා තමයි පුත්තලම එදා මගේ නිවසට පහර දෙන්න එදත් එන්නේ. එදා අප්‍රේල් 4 වෙනිදා පහර දුන්නා වගේ අප්‍රේල් 9 වෙනිදා පහර දුන්නා වගේ අප්‍රේල් 4 වෙනිදා අපේ නිවස වලට පහර දෙන්න ආවේ. එනිසා අතීතයේ අමතක මිනිසු ඉන්න කොට්ටාසයක් මේක. අපි කිසිම දවසක කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් හඩා වඩාගෙන නැහැ. හොරකම් කරලා නැහැ. අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වෘත්තිමය වශයෙන් රාජ්‍ය සේවයේ ඉඳලා අපි රාජ්‍ය සේවයේ අත්හැරලා ප්‍රාදේශ සභාවට ගිහිල්ලා පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වා එන මේ දිගු ගමන තුළ අපි අපේ හෘද සාක්ෂිය දෙකම වැඩ කටයුතු කරව මිනිස්සු. අපේ ගම්වල ගිහිල්ලා ඕන කෙනෙකුට අහන්න පුළුවන් ඕන තැනකින් බලන්න පුළුවන්. අපි කවදාකවත් කිසිම කෙනෙකුගේ අපමල් රේණුක දෙයක් හොරකම් කරලා නැහැ. කාටක්වත් ජීල හිංසා පීඩා කරලා නැහැ. හැබැයි මේ විදිහට මේ රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙනවනම් ඒ පිළිබඳව තියෙන පුදුම කලකිරීමක් පුදුම කනගාටුවක්. මේ අවුරුදු 2000 2000 2000 මේ අවුරුදු 20 22 වගේ කාලවකවානුවකින් මේ තරුණ ළමයිට මේ සමාජයට දෙන්න තියෙන පාඩම් වෙනුවට මේ ඉස්සරහා පෙළේ ඉන්න ඔය ආන්ද්‍ර කුමාර දිසානායකලා වගේ එහා පැත්තේ සජිත් මහත්තයලා වගේ මේ කාලකන්ණි රට විදියට බවට පත් කරන්න උත්සාහ කරන ක්‍රියාවලිය පිළිබඳ අපිට දැනෙන පුදුම කලකිරීමක් අධ්‍යාපනයේ හදාාරන දරුවන්ට අද මේ විද්‍යුත් මාධ්‍ය මගින් ඒ දරුවන්ගේ අනාගතය පිළිබඳව කියන වචනයක් තියෙනවා නම් ඒක අධ්‍යාපනය පිළිබඳව කියන කතාව නෙමෙයි ඒගොල්ලෝ පෙන්වන්නේ මේ රටේ විශ්ව බීජ වපුරන ක්‍රියාවලිය පිළිබඳව උදේ පාන්දර 6:00 පත්තරේ විස්තරේ ඒ පත්තරේ විස්තරේ කියන පුද්ගලයා කියන්නේ උගේ හිතේ තියෙන විස්තරේ පත්තරේ තියෙන විස්තරේ නෙමෙයි ඌ කියන්නේ ඌගේ හිතේ තියෙන විස්තරේ ඒ වගේ වෛරය වපුරන කාලකන්ණි අදම සමාජය තුළ අපේ ජීවත් වීම ලැබීම පිළිබඳ අපිට දැනෙන පුදුම අසතුටක් අපි මේ සමාජය අපි අහිංසක දරුවොන්ව මේ අර්බුදයේ ගොඩනගන්න ඇයි අපි මේ තැනට ගෙනාවේ එදා 1974 ජේ.ආර්. ජයවර්ධනලා උසාවිය වලට ගල් ගැස්සුවා මිනිස්සුන්ට අද ඒ අමතක වෙලා අද මිනිස්සු ඒව අමතක කරලා කතා කරන්නේ ඒ නිසා මේ සමහරක් වෙලාවට මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත කියන ගෙවල් වලට ගිනි දීපියව් කීවා අර වීඩියෝ එකක් එළියට ආවා අදත් ලාල් කාන්ත ඉන්නේ පාර්ලිමේන්තු නිවාසක අදත් මගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පාර්ලිමේන්තු නිවාසේ ලාල් කාන්ත ඉන්නේ ලාල් කාන්තට මොකද්ද තියෙන අයිතිය ජනතා විමුක්ති පෙරමුණේ මහලකොඩ කතා කරන අනුර කුමාර දිසානායකලා අද ලාල් කාන්තල අවුරුදු ගණනාවක් තිස්සේ රජයේ සල්ලි වලින් රටේ සල්ලි වලින් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඒ ගෙවල් වල ඉඳගෙන හරරන් ගිහලා ගහන්න ඕන ලාල් කාන්තන් එන ගහන්න ඕන පාර්ලිමේන්තු ගෙදරට ඒ වගේ තත්ත්වයක් ගොඩනගාගෙන මේ මිනිස්සු තමන්ගේ ඇඟේ තියෙන පොල් පොරාලේ පේන්නේ නැතුව අනුන්ගේ ඇඟේ තියෙන ඉඳිකට්ට හොයන්න යනවා ඒක නිසා අපි කියනවා මෙන්න මෙව හොයන්න රාජ්‍ය සම්පත් අවභාවිතා කරන රාජ්‍ය සම්පත් අවභාවිතා කරන ලාල් කාන්තලාට මොකද තියෙන අයිතිය පාර්ලිමේන්තු නිවාසක මේ ඒ නිවාසයේ ඉන්න ඒ කිසිම අයිතියක් නැහැ හැබැයි එතන ඉඳගෙන කියනවා මේ රටේ මිනිසුන්ගේ මේ රටේ දේශපාලඥයන්ගේ මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මිනිසුන්ගේ ජීවල් වලට ගහපියව් කියලා කුඩු කරපියව් කියලා ඒ වගේ වෛරය වපුරන්න තරම් මේ මිනිස්සු අදපත් වෙලා තියෙනවා මේර අද අපේ ගෙවල් වලට ගහද්දි ওই පුත්තලේ අලිසබ්ඩි මන්ත්‍රීතුමත් ඉන්නවා ඒ ගෙවල් ගිනි තියනකොට සමහර පොලිස් නිලධාරි බලන් හිටියා ඇයි පොලිස් නිලධාරින්ට කරන්න දෙයක් නැහැ උඩින් එන්න ඕන අන කියලා පොලිස් නිලධාරින් නිකන් ඉඳ සිද්ධ වුණා එහෙනම් පොලිස් පුතුමත් මේකේ නියම වැරදිකාරයා පොලිස් පුතුමත් ගෙදර යන්න ඕන මේක ක්‍රියාත්මක කරන්න දා යුද හමුදා පුතුමාට බැරි වුණා නම් යුද හමුදා පුතුමා තරණම් ගෙදර යන්න ඕන රටේ ජාතික ආරක්ෂාව සලසන්න බැරි නම් මිනිහෙකුටත් පාරේ යන්න බෑ දෙයනේ මල ගෙදරට මගුල් ගෙදරට ගිය මිනිස්සු අපි ගමේ පොදු දෙයට ගිය මිනිස්සු අපි ගමේ ගිහිල්ලා පොදු ශ්‍රමදානය කරපු මිනිස්සු අපි අද ගමේ පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියනකොට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් කියලා කියනකොට හැබැයි එක්සත් ජාතික පක්ෂේවත් එහෙම නැත්නම් මේ මොන අනිතියුත් මේ සමග බලවේගයවත් එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අද එහෙම සලකන්නේ නැහැ ඇයි මේ මෙහෙම කාරණාව ඒ තරම් වෛරයේ විස බීජයේ සම්පූර්ණයෙන්ම මේ රටේ මිනිසුන්ගේ ඔළුවට ඇති කරලා තියෙනවා ඒ නිසා ඒවා මේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල අපි නවත්තන්න ඕන රටක් හැටියට සමාජය තුළ හොඳ නරක කියලා දෙන්න සමාජයේ නීතිගරුක වෙන්න අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ ඒ නිසා අපි කියනවාද ඔය ඉස්සරහ පෙළේ ඉන්න විපක්ෂ නායකතුමා අද අර මම දැක්ක මෙන්න මේ Facebook එකේ දිනනවා මේව බලබල අපිටත් තියෙනවා සමහරක් කරාට මේ Facebook කතා කරන්න එපා බැරි වෙනවා මම දැක්ක මේ අර වතුරට වැටිච්ච එකෙක් පීන ගන්න බැරුව ගොඩ ගන්න දඟලනකොට මේ කණ්ණායමක් බලාගෙන ඉන්නවා අර පීන ගන්න බැරි වෙලා ඉන්න එක ගොඩ ගන්න බැරි වෙන එකට කොන්දේසි දානවා උඹ ගොඩට ගන්න නම් උඹ ජීවත් කරන්න නම් මෙන්න මෙව දීපන් අපිට කියලා එකෙක් බොහොම අමාරුයි වතුරට පැනලා අරුව බේර ගන්න හදනකොට ඌට කියනවා යකෝ උඹ බේර ගන්න එපා කියලා ඒ වගේ කාලකන්ණි සමාජයක් හිතන මිනිස්සු කොට්ටාසය තුළ ඉඳීම තමයි අපිට තියෙන කනගාටුව ඒ නිසා දේශපාලනේ වසර ගණනාවක් තිස්සේ දේශපාලනේ කරලා ඒ දේශපාලනය තුළ අපේ තාත්තලා පියාණන්ලා කරපු එදායේ දේශපාලන අතීතය තුළ අපේ මාමලා කරපු දේශපාලන අතීතය තුළ අපි අද මේ ඉන්න තත්ත්වය පිළිබඳව අපිට දැනෙන කනගාටුව ඉදිරි අනාගතය පිළිබඳව අපිට දැනෙන්නේ නැහැ. අපි අහිංසක මිනිස්සු හැටියට අමාරුවෙන් ගොඩනගාගෙන අවසානයේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය මේ බැංකුවේ තියෙන මුදලකුත් අරගෙන අපි ඒකේ අරගෙන අපි බොහොම අමාරු ගියක් දොරක් හදාගන්න නිර්මාණය කරේ දරුවට පාසල්ට යන්න කටයුතු කරේ අන්නේ තත්ත්ව අපිට නැති කරනවා නම් අපි මේ මන්ත්‍රි ධූරේ අරගෙන අපි මිනිස්සු ගාවට ගිහලා මිනිස්සුගේ ඡන්දෙන් අරන් ඇවිල්ලා මිනිස්සුගේ ඡන්දේ ප්‍රසාදය නිසා අපි මේ මේ පාර්ලිමේන්තුවට එන්නේ ඒ ප්‍රසාදය කොහොමවත් ඉන්න ජඩ වැඩ කරන මිනිස්සුන්ට අපි යටත් වෙන්න ඕන නම් අපි මොකද්ද මේ කරන දේශපාලන ජීවිතය කියලා අපිට දැනෙනවා ඒ නිසා අපි කියනවා අපි හොරුවත් මංකොල්ල කාර්යයක්වත් නෙමෙයි ඒ නිසා අපි අපි මේ නිකන් හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඉන්න ළමයි මේ විශ්වවිද්‍යාලට යන අහිංසක අම්මා තාත්තා මොනතරම් වේදනාව විඳගෙනද දරුවා විශ්වවිද්‍යාලට ගේන්නේ අද උතුරු නැගෙනහිර ළමයා කොහෙද විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා පිකටින් කරන්නේ ස්ට්‍රයික් කරන්නේ අද දකුණේ විශ්වවිද්‍යාල දරුවෝ අද පිකටින් කරනවා ස්ට්‍රයික් කරනවා එසා මුලසුනගර මන්ත්‍රීතුමනි අපිට මේ දැනෙන කනගාටුව ගැන කතා කරලා වැඩක් නැහැ අද TNS සංවිධානය කතා කරනවා තමන්ගේ ජනයා ගැන අර පැත්තෙන් කතා කරනවා තමන්ගේ පාක්ෂිකයා ගැන මේ පැත්තෙන් කතා කරනවා අපේ පාක්ෂිකයා ගැන අපි ඔක්කොම මේ රටේ ජීවත් වෙච්ච හැදිච්ච වැඩිච්ච එකම මිනිස්සු කොට්ටාසයක් විතරයි අද බලන්න අද ඔය ගෝල්ෆස් පිට්ටනිය අසලට දැන් නමකුත් දාගෙන විවිධ නම් දාගෙන මේ රටේ ජීවත් වෙන පරපුරට ඒ ඒ නම් තුල ඒවාද කතා කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් කතා කරන්නේ ඒ කාලකන්ණි අදහස හිතේ තියාගෙන අද උත්තරීතර රටේ ජනාධිපතිවරයා වැඩ කටයුතු කරන ඒ පාර්ලිමේන්තුවේ මොනවාද ජනාධිපති ලේකම් කාර්යාලය රට අකර්මණ්‍ය කරන්නේ මේ පුජ්‍යලයාද උත්සාහ කරන එක පිළිබඳව කනගාටුයි අද පිටරට සංවිධාන කතා කරන්නේ මොනවද මේ අහිංසක අරගලයක් ගැන කතා කරන්නේ එතන කොහෙද අහිංසක අරගලයක් තියෙන්නේ පොළු මුගුරු අරගෙන අහිංසක මිනිසුන්ට ගහලා ගහලා පාරේ බල්ලෝ වගේ මරලා දාලා යනකොට මම දැක්කා අමරකීර්ති මන්ත්‍රීතුමාගේ වීඩියෝ එකක් ඒ මන්ත්‍රීතුමා තමන්ගේ ජීවිතේ බේරගන්න එදා පණ බේරගන්න පැනලා දුවනකොට ඒ මන්ත්‍රීතුමාව මරලා ගහලා ගහලා මරලා බල්ලෙක් වගේ ඇදගෙන එනවා පල්ලෙහාට ඇඳුම් ගලවලා දාලා ඒ ඇඳුම් ගලවලා දාලා හෙලිවැල්ලෙන් දාලා රටට සමාජයට පෙන්වන්න හදන ආදර්ශය මොකද්ද? එස අපි කියනවා අපිට දැනෙන මේ කනගාටුව අපිට දැනෙන්නේ පුදුම හිරිකිතයි. මේ දේශපාලනය තුල අපි සිටිනවද නැද්ද කියන කාරණාව නිසා මම මගේ ගෙදරට ගහපු එකට මම බොහොම ඒ අයට වෛර කරන්නේ නැහැ. මම ඒ අයට බොහොම ප්‍රේම කරනවා. කමක් නැහැ උඹලට හොඳ නම් උඹලා අපේ ගෙවල් වලට ගහපල්ලා. මේ සමාජයේ ආකල්ප හැදිලා තියෙන්නේ හොඳට කාලා බීලා ඇඳලා බැඳලා ඉන්නවනම් රටේ මිනිහෙක්ගේ දෙයක් මංකොල්ල කන්නේ නැත්නම් රටේ මිනිහෙක්ගේ දෙයක් හොරගම් කරන්නේ නැත්නම් ගරු මූලාසන මන්ත්‍රීතුමනි
ඔබේ අවසාන විනාඩි දෙක
මූලාසන මන්ත්‍රීතුමනි කන්නේ නැත්නම් ඒ පිළිබඳව තියෙනවා බොහොම ඒ මිනිසුන්ට මේ ඒ මිනිසුන්ට ඉරිසියාව අපේ අහිංසක දරුව අපි තමුන්නාසේ දන්නවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලැබෙන මුදල මොකද්ද කියලා අර පාර්ලිමේන්තුවේ කැන්ටින් එකට ගිහිල්ලා අද කෑවේ මොනවද ඒක තියෙන්නේ අද බතලයි රතුවලයි ඔව්ව තියෙන්නේ ඉතින් මේ එළියේ ඉන්න මිනිස්සු හිතනවා පාර්ලිමේන්තුවේ මහා ලොකු වරප්‍රසාදයක් ගන්නවා කියලා නෑ අපිට යන්න වාහනයක්වත් නැති ඉන්න මිනිස්සු අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගත්ත වරප්‍රසාදේ මොකද්ද වාහන පර්මිට් එක ගත්තද එහෙම නැත්නම් වෙන මොකක් කර වරප්‍රසාදයක් ගත්තද නෑ අපි අදටත් අපි අනුන්ගේ වාහන ළඟගෙන පාර්ලිමේන්තුවට එන්නේ ඒ එනකොට අද පාර්ලිමේන්තුවේ එනකොට වාහන ඉස්සරහා සීට් එකේ ඉඳගෙන එන්න බැරි නා ඉස්සරහා සීට් එක ඉඳගෙන එන්න බැරි නා හතර වටේට මුරකාවල් දාගෙන එන්න ඕන නා මොකටද අපේ මේ ජීවිතේ අපි මේ මොනව කරපු වරදකටද මිනිහෙක් ජීවත් වෙන්නේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න නම් ඒ ජීවත් වීමේ සැබෑ අයිතිය අපිට දෙන්න ඕන ඒ සැබෑ අයිතිය අද අපිට නැති වෙලා තියෙනවා ඒ නිසා ගරු කතානායකතුමාටත් කියනවා මේ අයිතිය අපිට ලබලා දෙන්න පොලිස් පොත්තුමාට අපි කියනවා මේ රටේ මේ අපරාධ රැල්ල දියත් කරලා මේ අපරාධ රැල්ල වෙනුවෙන් බලන්න අද කලාකාරයෝ කී දෙනෙක් අද මේ තත්ත්වයට පත් වෙලා ඉන්නවද කියලා ඒ මිනිස්සු කියන වෛරයේ විස බීජේ වපුරවනවා රැට්ට බැට්ට කීකේ එක එක අද Facebook කැම්පේන් කරගෙන අහිංසක දරුවන්ගේ මොළ ටික කනවා එසා සමහරක් අද ඉගෙන ගන්න දරුවෝ කොච්චර ආසාවෙන් පාර බලාගෙන ඉන්නවද පාසලට යන්න සමහර ගුරුවරු ඒ කියන්නේ ගුරුවරු සෛල දෙනා නෙමෙයි සමහර ගුරුවරු මෙහෙවන ඒ ජාතික සංගම් අද මොනවද කරන්නේ දරුවක ඉගෙනීම නැති කරනවා මේ ඒ තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්න ඕන නිසා ඒ නිසා අපි කියනවා අපි වැඳලා කියනවා මේ රටේ ගුරුවරුන්ට දරුවන්ට උගන්වන්න අපි රටේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට කියනවා තමුන්වාසලගේ රාජ්‍ය සේවය හරියට කරලා මිනිසුන්ට යහපත උදා කරලා දෙන්න ඒ වගේම අපි අහිංසක විශ්වවිද්‍යාල තරුණයන්ට කියනවා ඔබගේ අම්මා තාත්තා ඔබව ගෙන විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඔබ අද ඒ විශ්වවිද්‍යාල සුසුකම් ලබලා එළියට බහැලා හොඳ රැකියාවක් කරලා රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න කියලා ඒ වගේම අපි කියනවා මේ රටේ වෛරය වපුරන මේ විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛ ඒ මාධ්‍ය ආයතනට අපි කියනවා උඹලා කරන දේ හරිනම් ඒක උඹලට හරියයි උඹලා කරන දේ වැරදි නම් තොපට හෙන ගහයි කියන කාරණාව විතරක් මතක් කරමින් මට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා බොහොම
ස්තුතියි මිලඟට ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර ඔබට තුසිත ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමාගේ කාලයත් සමග විනාඩි 17ක කාලයක් තිබෙනවා
මූල වසන ඔබන ගරු මන්ත්‍රීතුමනි මං හිතන්නේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ අපිට අමතක නොකළ කල නොහැකි දින ගැන අපි කතා කරනවා ඒ වගේම පහුගිය 2022 පස්වෙනි මාසේ 9 වෙනිදාත් අපිට ඉතිහාසයේ කවමදාකවත් අමතක කළ නොහැකි දිනයක් බවට පත් වී ඉතිහාසයේ අපකීර්තිමත් දිනයක් බවට අපි පත් කරලා තියෙනවා. ඒ අපකීර්තිමත් දිනය තුළ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් හිටපු අයිතාමත්ම අහිංසක මන්ත්‍රීවරයෙක් මගෙත් එක්ක පළාත් සභාවේ උතුරු මැද පළාත් සභාවේ කලක් එකට කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් අපි දැක්කා මහපාරතුළු තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා. එතුමාටත් එතුමාගේ පවුලේ සිල් දෙනාටත් අපගේ පක්ෂයේ ඇතුළු මාගේ ගෞරව ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමත් එක්ක ඒ මිය ගියපු අනිකුත් සිල් දෙනාටම අරගලයේ ප්‍රතිපහාරය තුල මිය ගිය පියාටත් අරගලයේ නිසා තමන්ගේ දුක් කටුලට පත් වෙච්ච සිල් දෙනාටත් අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. සම මෙවැනි කටයුත්තක් කවුද නිර්මාණය කරේ? මම දැක්කා Facebook එකේ තියෙනවා ප්‍රහාරයේ අසිෂ්ඨණං ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වයන් හොයන්න එපා කියලා. ඒ වගේ තමයි අපිට මේක කියන්න වෙන්නේ. කවුද මේ පහුගිය 6 වෙනිදා අරලියගහ මන්ත්‍රීට ලංකා වටා බිහිල්ලා හිටපු පිරිස් බස් රථ වලින් ගෙන්නුවේ තමන්ගේ අගමැති ධූරය ආරක්ෂා කරගන්න මේ රට පුරා විහිදලා හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරු සභාපතිවරු ඒ වගේම ඒ අයගේ හිතවත්ම හිතාදීන් ටික ගෙනල්ලා අරලියගහ මන්ත්‍රී ඇතුළට පුරවලා ඊට පස්සේ එයාට කණ්ඩ බොණ්ඩ දීලා අගමැතිතුමා යම් කිසි උද්වේගකර කතාවක් කරලා ඔබතුමාලා කියනෝ නම් අපි මේකෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ මේ ඒ ආපු අයද මේ රටේ අගමැතිතුමාට ඉල්ලාස් වෙන්න කියන්නේ මේ රටේ ඉහ මුදලින් තියාගෙන තමන්ගේ අපච්චිය කියලා අපච්චි කියලා කිය මහරජාණෝ කියලා කියපු අග්‍රාමාත්‍යවරයාට දැන් මේ රටේ ජනතාව යන්න කියලා කියනකොට මේ තෝරාගත්තු තමන්ගෙන් යඩත්තු වෙච්චි මේ අග්‍රාමාත්‍යවරයාගේ වාසි වරප්‍රසාද වලින් ජීවත් වෙච්චි තමන්ගේ දේවල් ගොඩනගාගත්තු ඒ පිරිසක් ගෙන්නගෙන ඉවරලා කිව්වාම හරියනවද 120,000ගේ මතයද එතන නිර්මාණය වෙන්නේ මේ අරගලේ නිර්මාණය වුණේ මේ මේ 1000 ගානක විපර්යාසයෙන් වෙනස්කෝ නැත්තම් ඔය ආපු පිරිසගේ සුළුතර පිරිසකෙන් වෙනස් කරන්න පුළුවන් අරගලයක්ද නිර්මාණය වුණේ දැන් ඒ ගිනල්ලා එතන ඇති කරේ මොකද්ද මේ ත්‍රස්තවාදී ඒක ඇතුලේ අද දැන් මේ පාර්ලිමේන්තුවල ඇවිල්ලා අද කතා කරනකොට අපි දැක්ක අද මෙතනත් ඒ විදිහටම වෛරය පටවන්න අපි දැක්ක මුහුණු කීපයක් එදා ඒ වෛරය පුරුදු අපුරවන්න මේකේ ආරම්භකයේ විදිහට ඒ ස්ථානෙට ගිහිල්ලා වැඩ කටයුතු කරපු අය අද පාර්ලිමේන්තුවට එනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුවට ගිහිල්ලා මුක්කු ගහලා ඒ හදාපු ස්ථාවරත්වයේ තුල ඒ ලැබිච්ච ආරක්ෂාව තුල පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආපු පළවෙනි පැයේම අර මේක ආවරණය කරන්න අද ඒ අපකීර්තිමත් දිනෙන් පස්සේ පාර්ලිමේන්තුව පත්වන පාර්ලිමේන්තුව රැස් වෙන පළවෙනි දවස ඒ නිසා මේක රටට විශාල ප්‍රගෞත්‍ය ඒ ප්‍රවෘත්ති ආවරණය කරන්න ආපු ඒ මාධ්‍යවේදියාටත් පහර දීගෙන එන්නේ මාධ්‍යවේදියෝ දෙකපලකට පහර දීගෙන එන්නේ මේ ප්‍රචණ්ඩත්වේ මේක තමයි වැරද්දේ ආරම්භය මේක කරලා රටක් ගිනි තියලා දැන් ඔක්කොම කතා කරනවා අනිත් පැත්තට අපිට අහන්න තියෙන්නේ කතා හදන තොපි ඔක්කොම බෝසත්ද කියලා එහෙනම් මේකේ අපි දෙපැත්තටම යමු මෙතන නෙමෙයි තව ආරම්භය ඔබතුමාලගේ මම රෝහණ බණ්ඩාර විජේසුන්දර මම සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ශිෂ්‍යෙක් 1994 අපේ 1994 එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව අහිමි වෙනවා අහිමි වුණාම අපි දන්නේ නැහැ අපේ ගෙවල් වල අප්පච්චිලා දේශපාලනේ මොකද්ද කියලාවත් මම පාසල් යන ශිෂ්‍යෙක් මහ රෑ ගහනවා අපේ ගෙවල් වල කුඩුපට්ටම් වෙන්න අපි ගෙවල් වල කොට්ට බදාගෙන කොට්ට තෙමෙනකන් අඬපු මිනිස්සු එදායි නම් පටන් ගන්න තව ඊට ඉස්සරහ 82 ගැන කියනවා තව ඊටත් කලින් ඇති
හැබැයි හැම තැනකින්ම ආරම්භ කළේ මේ රටේ මේ ත්‍රස්තවාදී තමයි. තමන් දිනනකොට ඡන්ඩි වෙන මිනිස්සු ඊට පස්සේ කියන තමන් පැරදුනාට පස්සේ තමන්ට එල්ල වෙන ප්‍රහාරය ගැන නැවත පුරම් බාර ගන්නවා. තමන් හරියට නිර්දෝෂ මිනිස්සු විදියට කතා කරමු. ඒ නිසා අද මේ දවසේ අද පාර්ලිමේන්තුවේ අපි දවසක් වැය කරනවා අද මේ ප්‍රහාරය ගැන කතා කරන්න. හැබැයි මීට ප්‍රථම කවද්ද මේ පාර්ලිමේන්තුවේ මීට ප්‍රථම මේ රටේ ජනතාවට වෙච්ච මේ අහේනිය වලට මේ කරපු කරදර වලට මේ ගිනි තිබීම් වලට මේ විවේචනයන් වලට පාර්ලිමේන්තුවේ දවසක් වෙන් කරගෙන කතා කරපු ඉතිහාසයක් තියෙනවද? තමන්ගේ තැනට ප්‍රහාර එල්ලෙනකොට තමයි මේක ගැන කතා කරන්නපත් වෙන්නේ. ඒ නිසා මේකේ ආරම්භය හොඳ නැහැ. මේක ආරම්භ කරේ රාජ්‍යත්වවාදී ආරක්ෂාව සහිතව ඒ ආරම්භ කරපෙකට දීපු ප්‍රතිප්‍රහාරය අපි ඒක අනුමත කරන්නෙත් නැහැ. ඒක එතන වැරදි කියන ඒ තැනට රිංගු අවස්ථාවාදීව ටිකක් අපිට මුලින්ම පැහැදිලි වුණා. එදා අරගලයට පහර දෙනකොට මම හිටියේ අනුරාධපුරේ. මම අනුරාධපුරේ වෙලා හිටියට මගේ හදවත කකියනවා. මේ රටේ සමස්ත දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ රටේ සාමකාමී අරගලයක් නිර්මාණය කරේ ගෝල් පේසකට එකතු වෙච්ච තරුණයෝ ටික. ඒ එතන එකතු වෙච්ච කිසි තරුණෙක් ආයුධයක් මුහුරක් පොල්ලක් අතර ගත්තේ නැහැ. සින්දු කිය කිය චිත්‍රය ඇඳ ඇඳ පුස්තකාල පවත් පවත් මේ රටට සහ ලෝකෙට ආදර්ශයක් දෙන උද්ඝෝෂණයක් පවත්වගෙන ගියා. ඒ උද්ඝෝෂණයට පහර දෙනකොට මේ රටේ පුරවැසියෙක් විදියට මම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ආවින් පැත්තකට දාන්න. මේ රටේ පුරවැසියෙක් විදියට මම අනුරාධපුරේ හිටියට මගේ හදවතෙන් මං හිටියේ මෙතන. මේ ප්‍රහාරය අසිස්ටයි කියන එක මම දැක්කා. මට රූපවාහිනියේ tire යන ටික විතර පේන ටික විතරක් මදි. මම ෆෝන් එක අතේ තියාගෙන Facebook එකක් බලනවා. මේ කරන බලු වැඩේ මොකද්ද කියලා. ඒ තැනට අපි මේ දේවල් හොය හොය බල බල ඉන්නකොට තවත් ඒ වගේම මේ රටේ පුරවැසියෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ මේ රටේ මේ දිනතල ඇතරපුවම සාමාන්‍ය පුරවැසි එතුමාට දැනෙන මේ වේදනාවමයි. එතුමා යනවා මේක දරා ගන්න බැරුව එතුමාගේ ජීවිත ආරක්ෂාව සියලු ආරක්ෂක නිලධාරීන් කියන දේවල් පසක තියලා මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් දුක් විඳපු ජනතාව වෙනුවෙන් අරගල කරපු ජනතාවට එල්ලන ප්‍රහාරේ තමන්ටත් වගකීමක් තියෙනවා. මේක බලන්න හරි එතෙන්ට ගිහිල්ලා මේ ජනතාවගේ දුක සැප සොයා බලන්න හරි කටයුත්තක් තියෙනවා කියලා එතෙන්ට එතුමා යනවා. යනකොට අන්නාර්පියා කියන මේ අරගලය තුළට රිංගාගත් ඔබතුමාලගේ ත්‍රස්තවාදී ඇතිකිරීම හරහා ඒක තුළට රිංගාගත් ආ අවස්ථාවාදීන් ටිකක් අන්න එතනින් පටන් ගන්නවා තමන්ගේ භූමිකාව නිර්මාණය කරගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමා ගියේ පහර දෙන්න කාටවත් මේ ප්‍රහාරයෙන් බැටකා බුවාට උදව්වක් උපකාරයක් වචනෙන් හරි ලබා දෙන්න මේ රටේ පුරවැසියෙක් විදියට එතනට ශක්තියක් වෙන්න ගියපු සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මේ අරගලයේ ඔබතුමාල ඇති කරපු ත්‍රස්තවාදී අතට රිංග ගත්තා වූ අසමත් ජාතීන් ටිකක් එතන ඉඳලා ප්‍රහාරය පටන් ගන්න. අන්න ඒ පිරිස තමයි නැවත රටවටේ මේ අපි බලාපොරොත්තු නොවන ගිනි කන්දට මූනිකත්ව දෙන්නත් කටයුතු කරන්න ඇත්තේ කියන එක මගේ විශ්වාසය. ඒ නිසා ඒක ඇති කරපු තැන ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් අයිතිකාරයෝ කවුද කියන එක ඔබතුමාලා සතු වගකීමක්. ඔබතුමාලා ඒ කට්ටිය ගැන විතරක් නෙමෙයි ඒක ගහන්න ආරම්භ කරා වූ කට්ටිය ගැනත් ඔබතුමාලා කියන්න. ඔබතුමා කියන්න ඒ අය ගැනත් කියන්න. අද ඉස්සල්ලාම ඒකට වෛරය වපුරපු අයත් දඩුවම් රටත් කරලා ඔබතුමා ওই කතාව කියන්නේ. ඒ නිසා ඔබගේ වේදනාව ගැන මට දන්නවා. ඔබගේ හෘද සාක්ෂිය ගැනත් මම දන්නවා. ওই වේදනාව දුක කඳුල අපි මුණ දුන්නේ පාසල් යන ශිෂ්‍යයෝ විදියට. ඒ නිසා ඔබට අද දැනෙන වේදනාව දුක ගැන මම කියන්න යන්නේ නැහැ. ඔබේ හෘද සාක්ෂිය ආපස්සට ගිහිල්ලා බලන්න. ඔබ නියෝජනය කරන පක්ෂය යම් කිසි යුගයක ආණ්ඩු ලබනකොට ඒ පක්ෂයේ මූලිකත්වයේ අරගෙනත් මේ රටේ විපක්ෂයේ මතදාරින්ට ප්‍රහාරයල්ල කරපු විදිය ගැනත් මතවේදේ දරන්න ඔබතුමාලා. ඒක ඔබගේ හෘද සාක්ෂිය වගේම ඔබේ මේ පුල් පේලි වල ඉන්න කාගේ කාගේ හරි පොලොක්කු වලට කාගේ හාගේ හරි වලට ඒ කවුන්ට් වලට වැටෙන්න ඕනේ. ඒ නිසා ඒව ගැන සාධාරණත්වය කරන්න දෙන්න එපා. ඒ නිසා මම කිව්වේ අර මුලිනුත් ප්‍රහාරයේ අසිෂ්ඨණං ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වයන් හොයන්න දෙන්න එපා. ඒ නිසා වෙච්ච දේ වුණා. දැන් මේක තුල වැරද්දක් වුණා අපේ ශ්‍රී ලංකාවට අපකීර්තිමත් යුගයක් අපි කවුරුවක්වත් මෙතෙන්ට කතා කරන්නේ අපි ඔබට වෙච්චi අසාධාරණයට ඔබට වෙච්චi තවමත් මෙරට ඔබතුමා මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තමන්ගේ දේපොළ අහිමි වෙච්චi විශාල පිරිසක් ඉන්නවා 94 ඉඳලා ගත්තාම අපි ආණ්ඩු දෙපාරක් හදලා තියෙනවා මමත් ඒ අපි දේශපාලනයට තල්ලු වෙන්නේ 94 අපේ ගෙවල් වලට ගහපු නිසා එදා තමයි මම දැනගන්නේ පළවෙනිට අපේ අප්පච්චිලා UMP කාරෝ කියලා එතකන් අපේ ගෙදර දේශපාලනේ කතා කරලා නැහැ ඒ දැනගත්තාම තමයි අපි එදයින් පස්සේ පැවිච්ච හැම මැතිවරණක ඉඳලා ගමේ පෝස්ට් රැළවන්න පටන් ගත්තා. එතනින් පස්සේ පැවිච්ච හැම මැතිවරණකම කොඩිය දාන්න අපි පටන් ගත්තේ. අපි UMP කාරෝ වෙච්චි පවට අපේ ගෙවල් වලට ගැහුවනම් අපේ පාප්පච්චිලාට ගැහුවනම් අපේ ව්‍යාපාර කුඩුපට්ටම් කරානම් අපි ඒකට ප්‍රතිඵලයේ දේශපාලනයෙන් දෙන්න ඕන කියන තැන ඉඳලා අපි දේශපාලනයට යමු. එනිසා තමයි පාසල අහිමි ගමන අවසන් කරපු ගමම්ම ප්‍රාදේශීය සභාවට 2002 මම යොමු වෙන්නේ. එදා ප්‍රාදේශීය සභාව අපි 2002 ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙනවා මම ලාබාල මන්ත්‍රීවරයෙක් විදියට. එදා පත් වුණ අවුරුදු දෙකයි අපිට තිබුණේ. එදත් ගත්තේ මේ වගේම ගිනිගත්තු රටක්. ඍණ ඇවිච්ච ආර්ථිකයක් සහිත රටක් ගන්න වෙලාවේ අපි ප්‍රාදේශීය මන්ත්‍රීවරු විදිහට අවුරුදු දෙකක් හිටියා ආණ්ඩුවේ. හැබැයි අපිට මේන් කියලා බෝක්කුවක් හදන්නවත් සල්ලි හම්බුනේ අපි විපක්ෂයේ මන්ත්‍රීවරු ගානට හිටියේ. එදා ඉඳලා අද වෙනකන් මම තාම නියෝජනය කරන්නේ විපක්ෂේ. අපේ පාක්ෂිකයෝ ඇතුළු අපු හැම කෙනෙක්ම බැටකාලා තියෙනවා. ඒ නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැටකාපුවෙක් ගැන අපි මහා දුකෙන් කතා කරනවා. මේ ඔක්කොට දුකයි. ජීවිත අහිමිලා තියෙනවා නම් දේශපාලන කාරණා ඇතුළේ ඒක කාගෙත් පොදු. මේ ඔක්කොගෙම එක ජීවිතයයි තියෙන්නේ. හැමෝගෙම දේපල තියෙනවා නම් කෝටිපතියට කෝටිපති ගණන් වල වස්තුව ලොකු වුණාට අහිංසක දුප්පත් මිනිහට තමන්ගේ රුපියල් 17 ඒ වගේම වටිනවා. ඒ නිසා ඔබේ වටිනාකමයි ඒ මිනිස්යාගේ වටිනාකමයි කොටස් දෙකකට දාන්න ලැහැත් වෙන්න එපා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ ප්‍රහාරයන් සියල්ල තුලම කුපිත වුණේ මේ රටේ ජනතාව නිකන් නෙමෙයි. මේිට කලින් යන්න එදා මිරිහානි ජනත්වයක රට කලින් යන ජනත්වට හූ කිව්වේ කොතනින්ද? කිරිපිටි පොලිමේ හිට ජනතාව වෛරයෙන් ඉන්නේ. මේ රටේ හොඳට කාලා බීලා තමන් කුලි වැඩක් කරගෙන උපයාගත්තු දෙයින් වෙළඳ පොළට ගිහපාවු සල්ලි ටික දුන්නාම දෙන්න බඩු තිබුණා. හැබැයි අද කුලි වැඩක් කරලවත් උපය ගන්න දේ එක පැත්තකින් මදි. හැබැයි ඒක අරගෙන ගිහිල්ලවත් තමන්ගේ දරුවගේ බඩකට පුරවන්න ඕන කරන බඩු ටික ගන්න නැහැ. අද වෙළඳ පොළේ මොනතරම් වෛරයක් ඇතිවෙනවද? අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද මේ රටේ අද පාර්ලිමේන්තු නියෝජනය කරන්න එන්න කොයි කී වටයක් ගහලාද පෙට්‍රල් ටිකක් හොයාගත්තේ? තව පෙට්‍රල් බූලියක් අරගෙන එකතු කරගෙන වාහනේ පිටිපස්සේ දාගෙන ඒසී එක දාන්න බෑ ගඳ ගන්නව. එහෙම හංගගෙන තියාගෙන අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. මොකද අද පාර්ලිමේන්තුවේ තාම වැඩගත් නැත්තමට එන්න වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ මේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙන මොහොතේ මම එදා ප්‍රකාශයක් කරලා එළියට ගියේ. මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රද රටේ පවතින ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. ඒ නිසා නැවත ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන තැනදී වෙනකන් මම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ කියලා මම එදා පාර්ලිමේන්තුවේ ගිහලා ඉතියි. මොකද ඔබතුමාලා විවිධ දේවල් කියන්න පුළුවන්. පාර්ලිමේන්තු ඔලුගොඩ තත්ත්වේ අද කියනවා අපි අහගෙන හිටියා මට බලෙන් කතා කරපු මන්ත්‍රීවරයා බාරගත්තේ නැහැ. බාරගත්තා නම් දෙයියනේ මේ ඔබතුමාලා අද මේ කතානායක තනතුර තෝරනකොට අදත් දැක්කා ඉදත් නියෝජ්‍ය කතානායක තෝරනකොට දැක්කා ඡන්ද හැසිරෙන විදිය. අද අපි වැදගත් පක්ෂයක් මේ අනාගතේ පේන පක්ෂයක්. ඒ නිසා අපිට 60 ගානක් විපක්ෂය තුල තියාගෙන මේ ගිනිගත්තු රටක වගකීම් ඉෂ්ට කරන්න තියෙන ආණ්ඩුවක් අපිට ගන්න අකමැති නැහැ. කවුද දෙයියනේ අනලා කියනකොට මේ අගමැති ධූරේ ගණින් කියලා කියනකොට බාර ගන්න අකමැති. දේශපාලනය කරන හැම කෙනෙක්ම තනතුරට හරි ආසයි. හැබැයි මොලේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් తాවකාලික තෘප්තියක් සපය ගන්න කෙනෙක් ඉන්නවනම් මේක පටස් ගාලා පැනලා ගනි. එනිසා අපි අනාගතේ පේන පක්ෂයක්. එනිසා මේ අයගේ හැසිරීම අපි අද නෙමෙයි මේ පාර්ලිමේන්තුවට ඇතුළු වෙච්ච දවස් ඉඳලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අපි අධ්‍යයනය කරලා තියෙනවා. ජනතාවගේ ප්‍රහාරයෙන් ජනතාවගේ බැනුම් වලින් ආරක්ෂා වෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා වාඩි වෙච්ච බොහෝ අයගේ හෘද සාක්ෂිය අපි දන්නවා. එයා මේ පැත්තේ වාඩි වෙනකොට විපක්ෂයේ නායකවරයා විදිහට පිළිගැනීමේ කතාව කරා. ආ විපක්ෂයට ආදරෙන් පිළිගන්නවා කියලා කියනකොට ඒ ආපු කණ්ඩායම වල නායකු දෙන්නෙක් නැගිටලා මොකද කිව්වේ? අපි මේ ඔබතුමාගේ නැට්ටක් වෙන්න මේකට ආවේ නැහැ. අපි සුවාදීනෝ මේකේ වාඩි වුණාට අපි වෙනම විපක්ෂය කියලා ඔබතුමා හිතන්න එපා කියලා කිව්වේ. ඒ ඇත්ත එක්කද අපි ආණ්ඩු කරන්නේ? ඒ නිසා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙච්ච දේ බොහොම පැහැදිලිව ඔබතුමාලා පේනවා. එතුමාට නම් වැටෙන දැනක් නැහැ. එතුමා ඡන්දයෙන් පැරදිලා පක්ෂෙත් එක්ක විනාශ කරන පැත්තක ඉඳලා හම්බෙච්ච රත්න හම්තුරුන්ටත් ඒ මැතිවරණට අටවගත්තු එකම ඒ මැතිවරණට අටවගත්තු පක්ෂේ ඒ පක්ෂයට හම්බෙච්ච එකත් ඒ ජාතිකලත් ඒ පක්ෂයටත් ඒ මැතිවරණය තුල එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හම්බුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මේ රටේ දෙවැන්තම දේශපාලන පක්ෂ උරුමකාරයා. එතුමා අවුරුදු 28ක් තුල දේශපාලනේ අරගෙන ගිහිල්ලා එක්සත් ජාති පක්ෂයට ඒ උරුමේ උරුමකම් කරලා දීලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රාජ්‍යවන්ත වැටෙන්න තැනක් නැහැ. ඇඳෙන් පැදුරට වැටිලා පැදුරෙනු බිමට වැටිලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක ස්විප් එකක්. එතුමා පටස් ගාලා මේක ගිහිල්ලා බාරගත්තා. හැබැයි බාරගත්තයි මොකද්ද වුනේ? මේ රටේ සමස්ත ජනතාව මාස ගණනාවක් තිස්සේ දුක් විඳිමින් අරගල පවත්වමින් ස්ට්‍රයික් කර කර මෙරටේ මතවාදයක් අරගෙන ගියා. ඒ මතවාදය තුල ගෝටා ගෝ කිව්වා, මයිනා ගෝ කිව්වා, රාජපක්ෂ ගෝ කිව්වා. අද ඒකක්වත් ජනතාවගේ අරමුණු වලින් යන්න පුළුවන් තරම් ඇවිල්ලා තියෙනවද? අද රාජපක්ෂුරුන්ගේ ගැලවුම් කාර්යය විදියට ගිහිල්ලා රාජ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිරුන් දෙනවා. අද එතුමා දිරුන් දීපු හරහා තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් උනේ. එතුමා දිවුරුන් නොදී හිටියනම් අද මේ පුටු ওই විදිහටම හිස්තියේ. මේ අද රැස් වෙන පළවෙනි දවසේ විපක්ෂයේ මන්ත්‍රීවරු විතරක් ඇවිල්ලා පාර්ලිමේන්තුව පිරලා ඉදී. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා ඒ ආරක්ෂා කරපු හින්දා අද රාජපක්ෂුරුත් මේ රටේ අග්‍රාමාත්‍යවරයා ගිහිල්ලා හමුදා කැම්ප් එකක ජීවත් වුණා. මිනිස්සු ඉස්සරහට එන්න බැරුව. ඒ හිටපු අයට විශ්වාසයෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් පාර කැපුවේ කවුද? රනිල් වික්‍රමසිංහ. එතුවට වැටෙන්න තැනක් නැහැ. හැබැයි අපිට වැටෙන්න තැනක් තියි. අපි වැටුනොත් මේ රටේ අපිට අනාගතයක් තියෙන පක්ෂයක්. අපි ඕන කැපවීමක් කරන්න ලැහැත්ති. හදවතින් හෘද සාක්ෂියෙන් ඒකෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකට ආශිර්වාද කරනවා. ප්‍රශ්නේ යට යනකන් ටික දවසක් ඔළුව පාත් කරගෙන ඉඳි. ප්‍රශ්නේ යට ගියපු ගමන් නැවත අපිට ප්‍රතිපහාර එල්ල කරනවා කියන එක අපි දන්නවා. ඒ නිසා තමයි අපි කිව්වේ ප්‍රශ්නෙට උත්තර දෙන තැන විධායකෙන් තමයි මේකට ආශිර්වාද කරන්නේ. එතන විධායකේ අයින් වෙන්න බැරි නම් අයින් වෙන දිනයක් කියන්නේ. 21 වෙනි සංශෝධනය ගෙනල්ලා 19 වෙනි 20 වෙනි සංශෝධනයේ ප්‍රතිතාව නැවත අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දෙන දවස කියන්නේ. එහෙම කොන්දේසියක් නැතුව ගිලා බෙල්ල දෙන්න අපි දේශපාලන අතදරුවෝ නෙමෙයි. ඒ නිසා රට ගැන කැක්කුමක් තියෙනවා වගේම ඒ කැක්කුම තුල මේරට ස්ථාවර කරන්න කටයුතු කරනකොට අපිට දේශපාලන රැකවරණේ ශක්තිය පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්න ඕනේ. මේ පිසුනර ණයත් එක්කද අපි බහුතරය පෙන්වන්නේ. ඒ නිසා අපි එතෙන්ද කරන්න ගියේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නැට්ටෙල්ලා දිව්‍යා ලොක්කේ ආපු මිනිස්සු ටික අද පාර්ලිමේන්තුව ඇතුලේ වෛරයෙන් කතා කරන විදිහ දැක්කා. හැංගිලා ජනතා විශ්වරට යන්න බැරුව හැංගිලා ගෙවල් වල බිංගිවල් වල හිටපු මිනිස්සු ජනතාවට ප්‍රතිපහාර එල්ල කරන්න ගිහිල්ලා ජනතාවට හිතුවේ මේ අරගල කරන මිනිස්සු එතන විතරයි ඉන්නේ කියලා. අරගල කරන මිනිස්සු ටික එතන හිටියා, තරුණයෝ ටික හිටියට ඒ තරුණයන්ට මේ මුළු රටේම දුක් විඳපු ජනතාවගේ ආශිර්වාදය තිබුණා. ඒ අයට ගහනකොට තමන්ගේ මිනිහෙකුට ගහනවා වගේ දැනුනේ. තමන්ගේ ජාතියෙකුට ගහනවා වගේ දැනුනේ. ඒ නිසා තමා අරගලේ මිනිහ රත තියෙනකොට ඔබතුමාලා ඔක්කොම කොටු වුණේ. මේ කිසි කෙනෙකුට එළියට යන්න බැරි වෙන්න ගම්වල හැම ගමකම හැම පාරකටම ජනතාව පොළු අරගෙන ගොඩුනේ එතනින්. එතන පොළු ගන්නකම් මේ අරගලේ හිටපු කිසිදු තරුණෙක් යතේ පොල්ලක් තිබුණේ නැහැ, මතක තියාගන්න. පොළු සැපෙව්වේ ඔබතුමාලා. ඔබතුමාලා කරා වූ ඔබතුමාලගේ බලය රැකගන්න අග්‍රාමාත්‍යවරයාගේ පුටුව
ආරක්ෂා ඔබතුමාගේ අවසන් විනාඩි දෙක අවසන් විනාඩි දෙක
පිටින් ගිහිල්ලා ඔබතුමාලා කටයුතු කරපු ප්‍රතිඵලය තමයි අද මේ විදියට කට විනාශයට කරා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා හෘද සාක්ෂියට ගිහුවෝ කතා කරන ඔබතුමාලා සිල් දෙනාගේම අදහස් පැතකින් තියන්න. ඒ නිසා අපි අද මේ හදපු ආණ්ඩුව තුලත් අපි කියන බොහොම ගෞරවයෙන් කියනවා මේක තුලත් අනාගතේ කොච්චරද කියලා අපිට සැකයක් තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි යෝජනා කරේ කාන්තාවකට මේ අවස්ථාව දෙන්න ඕන කියලා. එතකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තමන්ගේ මතවාදයවත් පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කරන්න බැරි වෙන එක පුටුවකට කොටු වෙච්ච තනි පුද්ගලයෙක් කියන එක බොහොම පැහැදිලිව තේරුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමාලා බින්ගේවල වල හිටපු මිනිස්සු ඇවිල්ලා අද පාර්ලිමේන්තුව තුල තමන්ගේ කණ්ඩායමේ බලය පෙන්නුවා. ඒ නිසා කණ්ඩායමට බින්ගේවල වලින් එළියට එන්න අවස්ථාව සලකපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හෙට දවසේ ආණ්ඩුව ගෙනියන්න මොන තත්ත්වයක් උදා වේද කියන එකත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කලබලය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ එක්සත් ජාතික පක්ෂයයි තමන්ගේ පවුලයි ආරක්ෂා කරගන්න ගත්ත ප්‍රතිපත්ති නිසා අපේ රටට ලැබෙන්න තිබිච්ච සුවිශාල අවස්ථාවක් අපේ රට රහිමු වුණා. ඒක මතක තියාගන්න. අද කවදාකවත් නැති විදිහට ලංකාව වටේ ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි වා ජාතිය වලට ආගම් වලට පක්ෂ වලට බෙදලා හිටපු ජනතාව සියල්ලම ඒක රාශි වෙලා හිටියා. ඒ වගේම ලංකාවෙන් පිට ලංකාවේ උප්පත්ති ලැබලා ලංකාවට ආදරය කරන පුරවැසියෝ සියල්ලම ලෝකේ වටේ හිටපු සියල්ලම සිංහ කොඩිය අතට අරගෙන රාජපක්ෂරු එළවලුපුවාම රාජපක්ෂරුන්ට විරුද්ධව ගොඩ ගැහිලා හිටියේ රටගෙන තියෙන කැක්කුමේ. ඒ නිසා අද ඩොලර් හිඟමනේ යන අපේ අගමැතිතුමාට තිබුණා අපි මේ ජාතික එකඟතාවයත් තුළ ප්‍රතිපත්තිමේ වශයෙන් මේකේ එකතු වෙලා අපි අගමැතිවරේ පත් කරගත්තා නම් අරගලයේ අයගේ ආශිර්වාදයත් සතුල මෙරට සමස්ත ජනතාවගේ ආශිර්වාදයෙන් අපි අගමැතිවරයා පත් කරගත්තා නම් අපිට ඩොලර් හිඟමනේ යන්න කලින් අපිට ස්ථාවර වෙන්න අපේ රටෙන් පිටරටවලට ගිහිල්ලා ඉන්න ඒ අපේ විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අපිට ඩොලර් බිලියන ගාණක් එකපාර එක රැගෙන පැය 24ක්
කරා. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න ඔබේ කාලය අවසන්.
හැබැයි රනිල් වික්‍රමසිංහ වැටලා හිටියේ වලෙන් ගොඩ එන්න ගත්තා වූ කෙටි මාර්ගය නිසා අපේ රටට ඒ අවස්ථාව වහිමුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුන් දුන්නාම සුභපැතුම් අපි දැක්කා. ඒක ඒ සුභපැතුම් ආවේ මේ රටේ ඉන්න තානාපතිවරුන්ගේ විතරයි. හැබැයි ලෝකේ පිළිගත්තු එක රටක රාජ්‍ය නායකයෙක්, එක ජනාධිපතිවරයෙක්, එක අගමැතිවරයෙක් තාම මේ අගමැතිවරට සුභපතල නැහැ. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවගේ මතවාදයට පයින් ගහලා මේ රටේ සමස්ත ජනතාවගේ මතය විනාශ කරලා ගිහිල්ලා
තමන්ගේ
ගොඩෙන්ඩ තමන්ගේ අරමුණ ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් විතරක් දිවුරුන් දීපු රණසිංහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා මේ රටට ලැබෙන්න තිබිච්ච සුවිශාල දායකත්වයක් විදේශයෙන් ලැබෙන්න තිබිච්ච අනුග්‍රහයක් නැතුව ගියා කියන එක මගේ පුද්ගලික මතය. ඒ නිසා අපි ඉදිරියටත් මේ කුලල් කා ගැනීම පැසකින් තියලා මේ විනාශ වෙච්ච රට ගොඩනගන්න ඔබතුමාලගේ වැරදි ඔක්කොම අඩුපාඩු හදාගෙන අපි සිල් දෙනාම එකතු
වෙමු.
දැන් ඔබට පාඩමක් උගන්වලා තියෙනවා.
ඒ
නිසා මේකෙන් පාඩමක් ඉගෙනගෙන රට ගැන හිතලා කටයුතු කරමු කියන
ඉල්ලීම කරමින්
මම ඉන්නවා. බොහොමත්ම ස්තුතියි.
කාලය අවසන් බව දැනුම් දුන්නාම මයික් එක කරුණාකරලා ඔෆ් කරන්න. එතුමාට විනාඩි 17ක් කාලය දුන්නා අපි කතා කරන්නට. තව කෙනෙක්ගේ කාලය අරගෙන සභාවට ගරු කරන්න සභාවේ වැඩි කටයුතු නැත්නම් අදාළ වෙනවා. ඒ ගෞරවය නැති වුණා නිසා තමයි සමාජය මේ සභාවට ගෞරව නොකරන්නේ.